කතානායකවරයා විසින් කරන ලබන නිවේදන අංක 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් 2025 අගෝස්තු 15 වෙනි දින විනිමය පත්‍ර සංශෝධන නැමැති පනත් කෙටුම්පතෙහිද 2025 අගෝස්තු 18 වෙනි දින ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන නැමැති පනත් කෙටුම්පතෙහිද සහතික සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 2 I wish to inform Parliament that I have received the determination of Supreme Court in respect of the bill titled Mediation Civil and Commercial Dispute, which has been challenged in the Supreme Court in terms of Article 121(1) of the Constitution. The Supreme Court has determined that the bill is not inconsistent with any provision of the Constitution and may be passed by Parliament by a simple majority of members present and voting. I order the determination of the Supreme Court be printed in the official report today's proceeding. නිවේදන අංක 3 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 1 ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිවරයාගේ හිමිකම් ඉවත් කිරීමේ නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 3ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 4 ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් විශ්‍රාමික අරුණ ජයසේකර මහතා සම්බන්ධව විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයන් 31 දෙනෙකුගෙන් අස්සලින් යුතුව සහ 2025 අටයි දොළොස්වෙනි දින ඇතිව විශ්වාස භංග යෝජනාව යන ශීර්ෂයෙන් යුතු යෝජනාව මා වෙත බාර දෙන ලද බව දන්වන කැමැත්තෙමි. එකී යෝජනාව ඇතුළත් කරුණු අධ්‍යයනය කොට ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම ගරු සභාවට ඉදිරියේදී වැඩිදුරටත් දැනුම් දීමට කටයුතු කරන බව දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 5 අගෝස්තු 12 වෙනි දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම සඳහා 2025 අගෝස්තු 19 වෙනි දින අඟහරුවාදා එනම් අද දින තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ විසින් සංවිධානය කර තිබෙන විශේෂ වැඩසටහනට සමවගාමීව මෙම අවස්ථාවේ කතානායක ගැලරියේ රැඳී සිටින ජාතික තරුණ සම්මේලනය මගින් 2025 වර්ෂයේදී පත්තු ජාතික තරුණ සම්මේලනයේ සියලුම සමාජිකයන් මෙම සභාව විසින් සාදරයෙන් පිළිගනු ලබන බවට දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Sri Lankan Airlines for the year 2023-2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. Honorable Speaker, I also present the annual performance report of the Office of the Parliamentary Commissioner for Administration or Ombudsman for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection. I present the order made by the Minister of Finance, Planning and Economic Development under Section 19A of the Customs Ordinance, Chapter 235, as amended by the Customs Amendment Law, Number 35 of 1974, and the Customs Amendment Act Number 83 of 1988 relating to customs import duty and published in the Gazette Extraordinary Number 2444/23 of 9 July 2025.
පොඩි නිවැරදි කිරීමක් කිරීමට අවශ්‍යයි. Announcement දෙකේදී මම සඳහන් කරපු ආකාරයට mediation civil and commercial dispute විය යුතු බව සභාවට දැනුම් දීමට කැමැති. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු ප්‍රවාහන මාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි සහ ප්‍රජා යටිතල පාස්කම් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා සීමා සහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා. ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමා. සංවිධායක ගරු ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය හා සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අධ්‍යාපනයේ ශ්‍රම බලකාය හා මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම, තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් කුමාර ගමගේ මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවය තුළ යොමු කරන ලද ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමග කිය යුතු 41 වගන්තිය යටතේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 20-25 මැයි 21 දින ඇති අංක 24-37 ඇරීරක් 24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
පරිසරය කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අප්පුවාමි මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, පරිසරය කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද රබර් පාලන සංශෝධන පනත් කෙන්නුපත් සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කතානායක එතෙන්ම ඔබතුමාට සඳහන් කරන්න කැමැති, අපිට මේ වාර්තාවල් ඉදිරිපත් කරද්දී දැන්ට තියෙනවා විශාල ප්‍රමාණයක් වාර්තාවල් 21, 22, 23, 24 කියලා අවුරුදු ගණනාවක්. හැබැයි මේ වාර්තාත් එක්ක එනවා ඔඩිට් ඉන්ක්වයර් තියෙනවා, විශේෂයෙන්ම විගණන වාර්තා ටික. මේ විගණන වාර්තාවල සමහරවල්ලා විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රශ්නවලට පිළිතුරුත් එක්ක අපිට වාර්තාව ආවොත් නිකම් අපි වාර්තාව ඉදිරිපත් කරද්දී ඒකට විසඳුමක් සිද්ධ වුණාද? මොකද ඒකේ තියෙන්නේ ඒ කරපු කාරණා ටික. එතකොට ඒකටත් එක්ක සම්බන්ධ විය යුතුයි අර විගණන වාර්තාවෙන් පැනනගෙන ප්‍රශ්නවලට පිළිතුරුත් එක්ක අපිට ආපුවම අපිට ලේසි පහසුයි අපිට ඒක සාකච්ඡා කරලා විශේෂණ වාර්තාව ඉදිරිපත් කරන්න. නැත්තම් නිකම් අපි වාර්තාව පාර්ලිමේන්තුවට ගිහලා ඉදිරිපත් කරාට පස්සේ අර විගණන වාර්තාව සම්බන්ධයෙන් කිසිම ප්‍රතිඵලදායක දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාලට දැනීමට කැමැත්තියි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ තාවකාලික සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිජ රවුෆ් හකිම් මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I am I present the report of the Committee on Public Finance on the Gambling Regulatory Authority Bill, then resolution under Section 10 of the Customs Ordinance, Chapter 235, relating to import duties, published in the Gazette Extraordinary, number 2434/02, dated 28th April 2025. then order under Section 3 of the Excise Special Provisions Act, number 13 of 1989, as amended, relating to excise duty, published in the Gazette Extraordinary, number 2434/04, dated 28 April 2025, and regulation under Section 19, read with Section 51 of the Finance Act, number 35 of 2018, relating to luxury tax on motor vehicles, published in the Gazette Extraordinary, number 2434/05, dated 28th April 2025, which were referred to the said committee. Mr. Speaker, may I just briefly read out one or two contentious portions of the of the report. In the report dealing with Gambling Regulatory Authority Bill, number 5 in page 2, during the discussion held on 12th August 25 regarding the GRA bill, the committee observed that there is a significant need to design practical mechanisms to allow legal movement of foreign exchange for the purpose of gambling and repatriation of winnings in foreign exchange while ensuring compliance with the existing exchange control laws. The committee emphasized that these issues require careful consideration and potential regulatory or legal reforms to facilitate lawful and efficient handling of gambling proceeds. Then then there is this comment. Some committee members noted that in its present form, the GRA bill is not strong enough to meet expectations and requires significant revision, international benchmarking, and more comprehensive regulatory framework to ensure transparency, accountability, and robust enforcement. Thank you.
Mahajana Pestam Piliganima, Garu Parliament Mantri, Vasanta Samarasinghe Mahata.
Garu Kathanayakathumani, Anuradhapura Yasasiripura Thunguna Patumaka, Anka 210 Darana Sthanaye Padinchi, H. Mervin Vimalasuriya Mahatagen Labunu Pestam Piliganum.
Garu Parliament Mantri, Namal Karunaratna Mahata.
Garu Kathanayakathumani, මකුල්පොත නිකවැහැල යන ලිපිනෙහි පදිංචි ඩී.එම්. වසන්ත දිසානායක මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නගමගේ මහතා පෙස්සම් දෙකයි.
ගරු කථානායකතුමනි, ගාල්ල ආනන්ගොඩ මැදගෙදර ප්‍රියංකා යන ලිපිනෙහි පදිංචි ජී.කේ. පුෂ්පකුමාර මහතාගෙන් ලැබුණු පෙස්සම සහ ගාල්ල බටගන්විල ශ්‍රී හේමානන්ද මහත අංක 74 දරන ස්ථානයේ පදිංචි WPGS ඉන්දික මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතා පෙස්සම් 3යි.
ගරු කථානායකතුමනි, කරන්දිණිය බාංවැල්ගොඩල් යන ලිපිනේ පදිංචි HG මෛත්‍රසේන මහතාගෙන් ලැබුණු පෙස්සම ගාල්ල වැකුණුකොඩ පාර අංක 4.1 ඒ දරන ස්ථානයේ පදිංචි උදේ කිස්සිරි රණවීර මහතාගෙන් ලැබුණු පෙස්සම රත්ගම දේවිනිගොඩ සැනසුම යන ලිපිනෙහි පදිංචි වයි දයසිරි මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයසිරි ජයසේකර මහතා පෙස්සම් දෙකයි.
Honorable Speaker, I present the petition received from Mr. DMNJ Disanayake of Minowangette and the petition received from Mr. WASW Wickremasinghe of Ginipenda Kalugamu.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී JC අලවතුල මහතා.
ගරු කථානායකතුමනි, මැදිසිරුර අඹන්පොළ යන ලිපිනෙහි පදිංචි AU මදුර විජේපාල මහතාගේ ලැබුණු පෙස්සම් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය කෞශල්‍ය ආරරත්න මෙනවිය.
ගරු කථානායකතුමනි, බත්‍රමුල්ල ජයවඩනගම අංක 9 S4 දරණ ස්ථානයේ පදිංචි KA රේණුකා ප්‍රියදර්ශිනී පොතුවිල මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා.
ගරු කථානායකතුමනි, බදුල්ල බදුලුවය යුනිට් 4 ඇලිරක් ඒ ඇලිරක් 66 දරණ ස්ථානයේ පදිංචි DM අනුර මංගල මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල මහතා.
ගරු කථානායකතුමනි, මාතලේ වාසලකෝට්ටේ මාදිපොළ පාර අංක 208 දරණ ස්ථානයේ පදිංචි RM නිමල් රාජපක්ෂ මහතාගෙන් ලැබුණු පෙස්සමක් ඉදිරිපත් කරමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා.
ගරු කථානායකතුමනි, ඕපනායක උඩවෙල රංගන්තුර අංක 307 දරන ස්ථානයේ පදිංචි එම සුමනදාස මහතාගෙන් ලැබුණු පෙත්තම පිළිගන්නුමි.
පෙත්තම් මහජන පෙත්තම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු චමින්ද විජේසිරි මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට. ගරු ශානික්‍යන් රාසමාණිකම් මහතා රාජ්‍ය පරිපාලන පළාත්පාලන සහ පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා කතා නැගතුම.
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ගරු ශානක්‍යන් රාජපුත්‍රන් රාසමාණික්කම් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. ප්‍රශ්නය 1 ඔව්, 2 ඔව්, කිලෝමීටර් 35.11 එකක දිගකින් යුතු කාණු පද්ධති 63ක් අලුතින් සැකසිය යුතු හා පිළිසකර කළ යුතු ලෙස හඳුනාගෙන ඇති අතර එයින් කිලෝමීටර් 10ක දිග ප්‍රමාණයක කාණු පද්ධති දැනටමත් අලුතින් සකස් කර ඇත. ඉතිරි කාණු පද්ධති පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන යෝජනා ක්‍රමය PSDG විමධ්‍යගත අයවැය DCB යටතේ සහ විශේෂ ප්‍රතිපාදන යටතේ අලුතින් සකස් කිරීමේ හා පිළිසකර කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. හා අදාළ නොවේ.
ගෞරව සභානායකවරලේ, නුඩිය මුදලාවද කල්වි ඉඳ එංගුඩිය මට්ටකලප මාවට්ටතේ පුරතලවිලේ වෙල්ලම් அதாவது மாரிஹால மந்தல் உங்களுக்கு தெரியும் 10 மாதம் இருந்து ஆரம்பிக்கும் வடகிழக்கு பிரதேசத்திலே வரும் மான்சூன் இந்த மான்சூன் ரெயின் பீரியட் ஆரம்பிக்கும் பொழுது குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்திலே பிரதான வீதிகளிலேயும் கூட நான் இந்த குறிப்பிட்ட பிரதானமாக குறிப்பிட்ட கல்முனை மட்டக்களப்பு பிரதான வீதி, திருவண்ணாமலை மட்டக்களப்பு பிரதான வீதி, இந்த ரெண்டுலேயும் ஆர்டிஏக்கு சொந்தமான பிரதான வீதியிலே போக்குவரத்து செய்யறது ஒரு கஷ்டமான ஒரு விடயமா இருக்கும் என்றால் நீர் முழுவதும் பிரதான பாதையிலே தான் தங்கியிருக்கும். அப்ப இந்த வடிகான் அமைப்புதல் செய்யாவிட்டால் இந்த பாதைகளை பயன்படுத்தக்கூடிய ஒரு சூழல் இல்லை. இப்ப நீங்கள் குறிப்பிட்டது போல PSDG திட்டமும் DCB சொன்ன நீங்கள் கடந்த வருடத்திலே DCB ஃபண்டிங் ஊடாக மட்டக்களப்பு மாவட்டத்துக்கே ஒதுக்கப்பட்ட நிதி 51 மில்லியன் ரூபாய் காசு. அது மட்டக்களப்பிலே 14 DSP நாங்கள் பிரித்தோமாக இருந்தால் கிட்டத்தட்ட ஒரு பிரதேச செயலகத்துக்கு 30 லட்சம் ரூபாய் காசு தான் வரும். அப்ப PSDG திட்டமோ இந்த திட்டம் மாகாண சபை ஊடாக வார இந்த திட்டத்திலே வந்து ஒரு பிரதேசத்திலே 1-2 வீதிகள் தான் நடக்கின்றது. ஆனா நீங்களே குறிப்பிட்டு நீங்க 35 கிலோமீட்டருக்கு அதிகமான வீதிகள் செய்யப்படுவோம். அப்ப அந்த வயலே உங்கள அமைச்சின் கீழே வரும் ஒரு சப்ஜெக்டாக இருக்கும்படியினால் டிசாஸ்டர் மேனேஜ்மெண்ட் சென்டருடனாவது பேசி, நான் அண்மையிலே டிசாஸ்டர் மேனேஜ்மெண்ட் DGயுடன் பேசியிருந்து உரையாடி இருந்தேன், டிசாஸ்டர் மேனேஜ்மெண்ட் உடனாவது பேசி இந்த வெள்ள அனர்த்தத்தை நிறுத்துவதற்கு நீங்கள் ஏதாவது நடவடிக்கை உடனடியாக எடுக்கக்கூடிய வாய்ப்பு இருக்கின்றதா?
ඔව් ගරු කථානායකතුමනි, එතුමා සඳහන් කරන කාරණේ නිවැරදි. බොහෝ මාර්ග අබලං වෙලා තියෙනවා. ඒ වගේම ගම් වතුර කාලයේදී ජනතාවගේ ගමනාගමන කටයුතු වලට දැඩි දුෂ්කරතා පවතිනවා. මේක මේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි, අනිකුත් දිස්ත්‍රික්කවලත් මේ ප්‍රශ්නේ මෙසේම පවතිනවා. නමුත් අපේ රජය පහුගිය අයවැය යෝජනාවලින් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා රටේම මාර්ග සංවර්ධනයේ සාලුතින් ඉදිකිරීම සඳහා. ඒ අනුව කරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන මාර්ගවලට අදාළවත් අපි ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඊට අදාළ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. කොහොමුණත් බොහෝ ස්ථානවල නිසි ලෙස කාණු පද්ධති නොමැති වීම නිසා තමයි වැසි කාලයේදී මහජනතාවට තමන්ගේ දෛනික කටයුතු සිදු කිරීමේදී ගැටළු රාශියකට මුහුණ දීමට සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා ජලයේ ඒකරාශි වීම, ඒ වගේම ජලයේ බැසෙන යාම හේතුවෙන් විවිධ රෝග ව්‍යාප්ත වෙන අවස්ථා පවා අපට වාර්තා වෙලා තිබුණා. මේ නිසා අපි අමාත්‍යාංශය හැටියටත් රජයේ හැටියටත් මේ පාරවල් විධිමත්ව සකස් කිරීමේ කාර්ය ආරම්භ කරලා තියෙනවා. ඉදිරි ආයවේනුත් අපි මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනවා.
சபாநாயகரில் என்னுடைய இரண்டாவது கேள்வி, கௌரவ அமைச்சர் அவர்கள் மாகாண சபைகளுக்கும் பொறுப்பான அமைச்சராகவே இருக்கின்றார். அந்த வகையிலே இந்த வடிகான் அமைப்புதல், இந்த பிரதேச சபையால் செய்யப்பட வேண்டிய விடயங்கள், இந்த பிஎஸ்டிஜி திட்டத்தின் ஊடாக வந்த நிதி கூட எப்படி ஒதுக்கப்பட்டது என்று மக்களால் தெரிவு செய்யப்பட்ட பிரதிநிதிகளாக எங்களுக்கு மட்டக்களப்பு மாவட்டத்தில் தெரியாது. என்றாவது ஒரு மாகாண சபைக்கான ஒரு விடயம். அந்த வகையிலே இந்த பணிகளை நாங்கள் எங்களுடைய மக்கள் எதிர்பார்க்கிற வகையாக செய்வதாக இருந்தால் மாகாண சபைகள் இயங்கு நிலையில் இருந்தால் மாத்திரம்தான் செய்ய முடியும். கௌரவ அமைச்சர் அவர்களே, அண்மையிலே நான் பார்த்திருந்தான் உங்களுடைய மீன்பிடி துறையுடைய ராஜாங்க பிரதி அமைச்சர் அவர்கள் ஒரு ஊடக சந்திப்பில் சொல்றார், மாகாண சபை தேர்தல் தேவையா? இப்பொழுது பாராளுமன்றம் இருக்கு, ஜனாதிபதி இருக்கு, கேபினட் இருக்கு, மாகாண சபைகள் தேவையா என்ற ஒரு கேள்வியை எழுப்பியிருந்தார். அந்த வகையிலே மாகாண சபைகளுக்கு பொறுப்பான அமைச்சர் என்ற வகையிலே நானும் ஒரு தனிநபர் சட்டமூலம் ஒன்றை பாராளுமன்றத்துக்கு சமர்ப்பித்திருக்கின்றேன். இதிலே பழைய முறையின்படி தேர்தலை நடத்தலாம் என்று நாங்கள் குறிப்பிட்டிருக்கிறோம். அந்த சட்டமூலத்தை அரசாங்கம் ஏற்றுக்கொள்ளுமா இருந்தால் அரசாங்க சட்டமூலமாக கொண்டு வந்து மிக விரைவாக மாகாண சபை தேர்தலை நடத்தலாம். சபாநாயகர் அவர்கள் சொல்லியிருக்கிறார், அடுத்த வருடத்தை ஆரம்ப பகுதியிலே தேர்தல் நடத்தப்படும் என்று. கடந்த காலத்தில் பிரதமர் அவர்களும் ஜனாதிபதி அவரும் இந்த வருடத்திலே இறுதி பகுதியிலே செய்வர் என்று சொல்லப்பட்டது. இந்த வடிகான் அமைப்புதல் சம்பந்தமான ஒரு சிறிய விடயத்தை கூட வடக்கு கிழக்கு மாகாணங்களிலே எங்களால் மக்கள் பிரதிகளாக செய்ய முடியாத ஒரு சூழல் இருக்கின்றது. அந்த வகையிலே இந்த மாகாண சபை தேர்தலை எப்பொழுது நீங்கள் நடத்தி இந்த வடிகான்களை அமைக்கிறதுக்கு தேவையான அதிகாரங்களை எப்பொழுது கிழக்கு மாகாணம் வடக்கு மாகாணத்திற்கும் மக்கள் பிரதிநிதியுடைய கையிலே நீங்கள் ஒப்படைப்பீங்கள் என்ற இந்த கேள்விக்கான ஒரு வினா, அதாவது பழைய முறையில் நீங்கள் தேர்தலை நடத்துவீங்களா, என்ன உங்களுடைய மாகாண சபை சம்பந்தமான நிலைப்பாடை இந்திரத்திலே சொல்லுமாறு கேட்டுக்கொள்கிறேன். நன்றி.
கரு கதாநாயக துவனி, பிரச்சனையிட்ட ரிஜூம அதால் நெத்துனா தெதுமா பிரச்சனையிட்ட எம்மா காரைக்கும் சம்பந்தவேன காரண அத்தமாய் தேவனி பிரச்சனை ஹட்டிட்டு இதிரி பத்கலே மம முக்முலின் சதான்கள் ஆகாரேட்ட கிலோமீட்டர் திஸ்பாய் தசம இக்காய் இக்கக்கு காணு பத்தத்தி ஹட்டத்துனாக இதிக்கிரீமட் அவசிய වෙනවා. ඒකෙන් අපි මේ වෙනකොටත් වැඩ ආරම්භ කරලා දෙකක් අවසන් කරලා තියෙනවා. තව 61 කටයුතු ආරම්භ කරමින් ඉන්නවා. මේ කියන කාරණා එතුමා සඳහන් කළ ආකාරයට පළාත් සභා සහ පළාත් පාලන ක්ෂේත්‍රවලට අදාළ කොටසුත් තියෙනවා. රජයේ හැටියට අපි මහජන නියෝජිත ආයතන ශක්තිමත් කිරීම කියන ස්ථාවරයේ දැඩි ලෙස ඉන්න නිසා ඡන්ද කල් දාන්නේ නැහැ. අපි පහුගිය කාලේ කළා වගේ මම දිගින් දිගටම මේ ප්‍රශ්නේ ආපු අවස්ථාවලදී සඳහන් කළේ රජයේ හැටියට අපි කිසිදු ඡන්දයක් කල් දාන්න කිසිම අපේක්ෂාවක් නැහැ. මහජන නියෝජිතයන් පත් කිරීමේ ක්‍රියාවලිය අපි යම් බාධා තියෙනවා නම් ඒ බාධා ඉවත් කරලා ඊට අදාළ කටයුතු කරන බව සඳහන් කරන්න කැමතියි. කොහොමටත් පළාත් සභාව පත් වීමට පෙර පත්වන තුරු අපට නිහඬව ඉන්න බෑ. ඒ නිසා පළාත් සභාව ඡන්දය පැවැත්වෙන දිනේ කුමක් වුවත් එතෙක් මේ මාර්ග සංවර්ධනය සහ අදාළ නඩත්තු කටයුතු අපි විධිමත්ව කරන බව සඳහන් කරන්න කැමතියි.
ගරු රෝහණ බණ්ඩාර මහතා, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යමාගෙන් ඇසීමට. ගරු කින්ස් නෙල්සන් මහතා, බලශක්ති අමාත්‍යමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම අහනවා.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නාංක A1 4 දෙක, ලංකා ගංජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියන් නොයිල් සමාගම, RM පාක් පුද්ගලික සමාගම, සයින්බර්ග් එනර්ජි ලංකා පුද්ගලික සමාගම. අංක 3, පසුබිම් රජය විසින් ඉහත සමාගම් සමග එළඹී ඇති කිවිසුම් හේතුවෙන් ගංජ තෙල් මිල අඩු කළ නොහැකි බවත්, ගංජ තෙල් මිල අඩු කළොත් අදාළ සමාගම් වලට වන්දි ගෙවීමට සිදුවන බවත් රංජා ගංජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා දන්නේ ඔව්. 4, එම ප්‍රකාශයේ සත්‍ය වේ. 5, මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට නෛතික උපදෙස් ලබා ගැනීමට නියමිතය. අදාළ නැත.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, ගරු ඇමතිතුමා, දැන් ඉන්දියාවේ රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව සංවර්ධන කිරීමට නියමිත සාම්පුල් සූරි විදුලි බලාගාරය මේ වෙනකොට නව මිලක් කැඳවීම සඳහා 2025 අප්‍රේල් මාසේ පළවෙනි දින අත්සන් තබලා තියෙනවා. මේ ගිවිසුමත් එක්ක අපේ රජයට අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද, ඒ වගේම මෙම ව්‍යාපෘතිය හිමිකාරත්වයේ බෙදෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?
රු කතානායකතුමනි, මේක ප්‍රශ්නෙත් නම් පොඩ්ඩක් අදාළම නැහැ. නමුත් මම පිළිතුරක් දෙන්නම් මගේ මතකයේ හැටියට. එතන ශ්‍රී ලංකාවේ ලංකාව ඉදිරිපළ මණ්ඩලය සහ ඉන්දියාවේ පුද්ගලික ඉන්දියානු රාජ්‍ය සමාගමක් අතර කොටස් 50-50 යන විදිහට ජොයින්ට් වෙන්චර් එකක් හදලා තියෙනවා. ඒක අනුව දැන් මූලික කටයුතු දැන් ඔබතුමා කිව්වා වගේම ගිවිසුම ඔක්කොම අස්සම් කරලා දැන් බිම්සක සීමේ කටයුතු කරගෙන යනවා. අදාළ පියවරන් දෙකක් විදිහට පළවෙනි පියවර මෙගාවොට් 50ක සූර්ය බලාගාරයක් සහ දෙවෙනි පියවර මෙගාවොට් 70ක සූර්ය බලාගාරයක් විදිහට.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා, ත්‍රිකුණාමලයේ චීනවරායේ තියෙන තෙල් ටැංකි 24ක් වසර 50ක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒවා ප්‍රතිසංස්කරණය සඳහා බාර අරගෙන තියෙනවා. දැන් මේවා නැවත ප්‍රතිසංස්කරණය කරලා ඉවරුණාට පස්සේ විදේශ සමාගම් එක්ක මොනවද දැන් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවද? මේවාගෙන් නැවත අපේ රජයට ආදායමක් ලැබෙන විදිහට ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් මොනවා හරි වැඩපිළිවෙලක් තියෙනවද ගරු ඇමතුමා?
අනිවාර්යයෙන්ම දැන්ට අපි ටැංකි 24ක් අපිට පවර්ලා තියෙනවා. ඒකේ විස්තර මම හිතන් තව ප්‍රශ්නයක් තියෙනවා, ඒක අපි ඉදිරියේදී ප්‍රකාශ කරන්නම්. 24න් 4ක් දැන්ට ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන යන එක, දෙකක් බොහෝ දුරට ඉවරයි. ටැංකි 4ක් සහ ඒකට අදාළ නලපද්ධති සම්පූර්ණ කරලා, මොකද නලපද්ධති සම්පූර්ණයෙන්ම අලුතෙන් ගහන්න වෙන පරණ එක අපිට විශ්වාස කටයුතු විදිහට පාවිච්චි කරන්න බැරි හින්දා ඒක කරලා අපි අනිවාර්යෙන් දැන්ටත් ඇත්තටම අපි ආයෝජන සම්බන්ධ සමාගම් රටවල් සමග අපි කටයුතු කරගෙන යනවා. අනිවාර්යයෙන් මේක හතර විරේච්ච ගමන් ප්‍රසිද්ධියේම අපි ඒක ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවලා හරි මේ යෝජනා කැඳවලා අපි මේකට අවශ්‍ය ආයෝජන කැඳවෙන්න තීරණය කරලා තියෙනවා.
ගරු තුරේසස රවිකරන් මහතා, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ ඇසීමට.
එක ගෞරව அமைச்சர் அவர்களே, ஓ பதில்
கரு மந்திரி துமா பிரச்சனை அகனவாத கரு நியோஜ மாத்து துமா
ஆயக்க 2025 வருஷத்துல மே தக்கா ஆசன வெண்கரலாத கமன்வார 4928ක් අවලංගු වී ඇත. ඒ වෙනුවෙන් ගමන් වාර 2541ක් සඳහා විකල්ප බස් රථද, ගමන් වාර 1505ක් සඳහා මගින්හට වෙනත් දිනයක් හෝ වෙනත් ගමන් වාරයක් ලබා දී ඇත. ඒ අනුව අවලංගු වී ඇති ගමන් වාර 4928, ගමන් වාර 4046 සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇත. ආ දෙක රුපියල් 1,96,046යි. ආ තුන ගමන් වාරයක් අවලංගු වීමකදී පළමුව විකල්ප බස් රථයක් යොදා ගැනීමට ප්‍රමුඛතාවය දෙනු ලැබේ. යම් හේකින් වෙනත් බස් රථයක් ආදේශ කිරීමට නොහැකි අවස්ථාවලදී ආසන වෙන් කරන ලද සියලුම මගින් හට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙන අතර මගින්ගේ කැමැත්ත අනුව එදිනම ඇති වෙනත් බස් රථයක හෝ වෙනත් දිනයක එම ගමනාන්තය දක්වා යාමට පහසුකම් සපයනු ලැබේ. යම් හේකින් ඉහත කරුණු දෙකටම එකඟ නොවන මගින් හට ගෙවූ මුදල නැවත ලබා දෙනු ලැබේ. එසේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රියාවලියේදී අදාළ මගියාගේ බැංකු ගිණුම් විස්තර, මගියා අදාළ දිනයේ ගමන් නොකළ බව, නියමිත ගාස්තුව මහජන බැංකුවේ ගමනාගමන මණ්ඩලයේ අදාළ ගිණුමට බැරවී ඇති බව, බස් රථයේ ස්ථීරම ධාවනය නොවූ බව, නැවත මුදල් ලබා දීමේදී අදාළ මගියාගේම ගිණුමට බැරවන බව යන කරුණු සනාථ කර ගැනීම සඳහා දින කීපයක කාලයක් ගත වේ. ආ හතර මේ වන විටත් බස් රථයේ ගමන්වාරයේ විස්තර, පිටත් වන වේලාව, කොන්දොස්තර මහතා සම්බන්ධ කළ හැකි දුරකථන අංකයක් මෙන්ම කිසියම් අවස්ථාවක බස් රථයක් කිසියම් හෝ හේතුවක් මත ධාවනය නොවන්නේ නම් හෝ නියමිත බස් රථය වෙනුවට වෙනස් බසයක් යොදන්නේ නම් ඒ සම්බන්ධ විස්තරද SMS මගින් මෙන්ම 13:15 කෙටි දුරකථන සේවාව ඔස්සේ මගින්ට දැනුවත් කරනු ලැබේ. ඊට අමතරව අවලංගු වන ගමන්වාර වෙනුවෙන් මුදල් ආපසු ගෙවිය යුතු අවස්ථාවලදී පවතින ප්‍රමාද වීම निराකරණය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මහජන බැංකුව සමගින් අදාළ කාර්ඩ්පත් අංකයටම නැවත ලබා දීමට අවශ්‍ය තාක්ෂණික සැකසුම් ආරම්භ කර ඇත. වරහන් ඇතුලේ ඔන්ලයින් ආසන වෙන් කිරීමේදී ටිකට් පතට අදාළ මුදල් ඍජුවම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහජන බැංකුවේ ගිණුමට බැරවන අතර එම ගිණුම හරහාම නැවත ගෙවීම සඳහා වරන් වහලා මෙම කාර්ය සැප්තැම්බර් මාස 1 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ආ අදාළ නොවේ.
දරු මන්ත්‍රීතුමා
செப்டம்பர் மாதம் முதலாம் தேதி தொடக்கம் அமல்படுத்த இருப்பதாக தாங்கள் சொன்னதை வரவேற்கின்றேன். ஏற்கனவே இந்த தவறுகள் இருப்பதை நீங்கள் சீர் செய்ய வேண்டும் என்று தான் கேட்டேன். உதாரணத்துக்கு இப்ப 18/6, 17/6 எல்லாம் அந்த பிரியாணிகள் புதுக்குடிப்பில் இருந்து இரவு 8:30 வலிக்கிற பஸ் முல்லைத்தீவுக்கு 9 வருகின்றது. அந்த 9 வரும்போது அவர்கள் 8:53, 8:54, 8:55 தான் அந்த பிரயாணிகளுக்கு சொல்லக்கூடியதாக இருக்கின்றது. அப்படி இருக்கும்போது புதுக்குடியிருப்பில் இருந்து பிறகு அந்த பஸ் இல்லை. புதுக்குடியில இருந்து முல்லைத்தீவு வந்து வர்றதுக்கு பஸ் இல்லை. அந்த பிரயாணிகள் இரவு நேரம் வீதி வழியா நின்றோ அல்லது அங்கலாய்த்தோ அவர்கள் அவசரமாக பெற வேண்டிய இடங்களுக்கு பெறாமல் கொழும்பு பயணம் தடப்படுகின்றது. ஆதலால் இந்த விடயத்தில் கவனத்திலே எடுக்கணும். எனக்கு தெரியும் விமல் ரத்னாயக்கா அவர்கள் அமைச்சர் கரிசனியோட செயல்படுகின்றவர். அந்த வகையில் இதை நான் கொண்டு வரணும் என்றுதான் இந்த ஆதாரங்கள் வைத்திருக்கின்றேன். நிச்சயமாக செப்டம்பர் 1 தொடக்கம் இந்த விடைகளுக்கு தீர்வு காணப்படும் என்றால் சரி என்றதை சொல்லி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
ගරු නීතිඥ නිලන්ති කොට්ටහත්ති මහත්මිය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්නය අහන කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ආයක පැමිණිල 126යි. එම පැමිණිල ලැබී ඇති ආකාරය පහත පරිදි වේ. මාලබේ පොලිස් ස්ථානයේ පැමිණිලි 25යි, මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ 25යි, ගම්පා විශේෂ අපරාධ විමර්ශන අංශයේ 1යි, කළුතර විශේෂ අපරාධ විමර්ශනාංශය 1යි, මතුගම විශේෂ අපරාධ විමර්ශනාංශය 1යි, පානදුර විශේෂ අපරාධ විමර්ශනාංශය 2යි, පොරණ විශේෂ අපරාධ විමර්ශනය 1යි, එකතුව 126යි. 2 රෝම ඉලක්කම් 2 මෙම ආයතනයට විරුද්ධව මිරිහාන විශේෂ අපරාධ විමර්ශනාංශය වෙත පැමිණිලි 95ක් වාර්තා වී ඇත. එප පැමිණිලි වලට අදාළ විමර්ශන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර මේ සම්බන්ධ සාක්ෂිකරුවන්ගෙන් සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප්‍රකාශ සටහන් කරගනිමින් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි. අදාළ විමර්ශන කටයුතු පවතින අතරතුර ගරු කතානායකතුමනි, එම ආයතනයේ සාමාජිකයන් විසින් කොළඹ අභියාචන අධිකරණයේ අංක 751 ඇලීරක් 24 දන්න ට්‍රීට් පෙත්සම මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇති අතර මේ 2025/11/10 දින දක්වා බලාත්මකව පවතී. මේ අතුරු තහනම් නියෝග හේතුවෙන් වගඋත්තරකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම මත එම අතුරු තහනම් නියෝගය ඉවත් කර ගැනීම සඳහා පොලිස් නීති කොට්ටාසෙ විසින් මේ වන විට කටයුතු කරමින් සිටී. 3 පවර ඇති නඩු සංඛ්‍යාව 4යි. ඉතිරි පැමිණිලිකරුවන් 120 දෙනා සම්බන්ධයෙන් පහත ක්‍රියාමාර්ග ගෙන ඇත. අධිකරණය වෙත කරුණු වාර්තා කර මුදල් ගෙවා සමතයකට පත් කිරීම 1යි. අධිකරණයට කරුණු වාර්තා කර ඇති පැමිණිලි ගන්න 98යි, සමත වී ඇති පැමිණිලි ගන්න 7යි, සිවිල් අධිකරණයේ නඩු පැවරීමට උපදෙස් ලබා දී ඇති පැමිණිලි ගන්න 16යි. ආ පැන නොනගි.
ගරු මන්ත්‍රීතුමනි, ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ආරක්ෂක අමාත්‍යතුමාගේ පිළිතුරු වලින් හෙළිදරව් වුණා. මෙම ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා යම් නෛතික බාධාවක් පවතින බවට අංක 751 ඇලීරක් 24 දරන අධිකරණ කටයුත්ත ප්‍රකාරව කෙසේ වෙතත් දිස්ත්‍රික්කය තුලත් දිස්ත්‍රික්කයෙන් පිටත් යම් මහජන පැමිණිලි සංඛ්‍යාවක් සංඛ්‍යාත්මකව වැඩි වශයෙන් ලැබී තිබෙන නිසා මෙම අධ්‍යක්ෂවරුන්ට එරෙහිව යම් නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමේ වෙනත් යම් ආකාරයක් පවතින්නේද යන සම්බන්ධයෙන් ඔබතුමා අදහසක් දක්වනවා නම් කැමතියි.
ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන්
පොලිස් නීති කොට්ටාසේ විසින් මේ එළබෙන නඩුවාරයේදී මේ පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍ය පියවර ගන්නවා.
ප්‍රශ්නය දෙවැනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතිතුමනි, මේ ආයතනය තවදුරටත් ඉඩම් මිලදී ගැනීම සහ ඉඩම් විකිණීමේ කටයුත්ත සිදු කරමින් තවදුරටත් මෙබඳුම ආකාරයේ මහජනතාව වංශාවට ලක් කරන ආකාරයේ කටයුතු සිදු කරමින් පවතින්නේද යන්න සම්බන්ධයෙන් විමසා බැලීමක් කිරීමට සහ එබඳු ක්‍රියා යම් නියාමනයකට හෝ තහනමකට ලක් කිරීම සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?
ගරු කථානායකතුමනි, මේ පිළිබඳව ලැබෙන හැම පැමිණිල්ලක්ම විමර්ශනය ලක් කරනු ලබනවා. ඒ වගේම තවදුරටත් ඔවුන්ට ඔවුන්ගේ ලියාපදිංචි වීම අනුව ව්‍යාපාර කටයුතු වල යෙදෙනවාද නැද්ද කියන තීන්දුව ගැනීමට හැකියාව ලැබෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ග අරා ලබා දෙන අධිකරණ තීන්දුව අනුව තමයි ඉදිරි කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ.
ගරු වෛද්‍ය පත්මනාදන් සත්තිලිංග මහතා, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු MACS චතුරි ගංගානි මහත්මිය, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි, ගරු MACS චතුරි ගංගානි මන්ත්‍රීතුමිය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. ප්‍රශ්නය රෝමන් 1 පිළිතුර: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද අංක 2185 හා 2020/7/17 දින ඇති කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය 2019 නමුත් පැවැත්වුණේ 2021 විභාග නිවේදනය අනුව 2021 මාර්තු 27 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් විභාගය පවත්වා ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද අංක 2382 හා 2024 අප්‍රේල් 26 දින ඇති කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය 2024 විභාග නිවේදනය අනුව 2024 අගෝස්තු 18 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වා ඇත. රෝමන් 2 සේවා ව්‍යවස්ථානුකූලව කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය 2019 පැවැත්වුණු 2021 සහ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය 2024 සමත් ලකුණු 100 වේ. විභාග නිවේදනයේ 13.0 සඳහන් විභාග පටිපාටිය අනුව විභාගයේ සමත් වීම සඳහා විභාගයේ එක් විෂයක් සඳහා සමත් ලකුණු ප්‍රමාණය 40ක්ද විභාගයේ මුළු ලකුණු ගණනින් යටත් පිරිසෙන් 50%ක්වත් ලබා ගත යුතුවේ. රෝමන් 3 2019/12/31 දිනට සහ 2023/17 දිනට. රෝමන් 4 20/19/31 දිනට පැවති පුරප්පාඩු මුළු පුරප්පාඩු 2300ෙන් 130ක පුරප්පාඩු ප්‍රමාණය වන පුරප්පාඩු 690 2019/31 දිනට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පැවති පුරප්පාඩු සංඛ්‍යාවෙන් 130ක පුරප්පාඩු ප්‍රමාණය වන පුරප්පාඩු 260 සහ 2023/17 දිනට පැවති පුරප්පාඩු වලින් 130ක පුරප්පාඩු ප්‍රමාණය වන 486. රෝමන් 5 කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය 2019 බඳවා ගැනීමේ අවම ලකුණු 100ක් වේ. රෝමන් 6 රෝමන් 7 වාර 3යි. රෝමන් 8 කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය 2019 හි පළමු අදියර යටතේ නිලධාරීන් 660ක්ද දෙවන අදියර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු සංඛ්‍යාව සම්පූර්ණ කිරීම සඳහා නිලධාරීන් 277ක්ද තෙවන අදියර යටතේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සමාලෝචන සම්බන්ධයෙන් පත් කරන ලද අනුකමිටුවේ නිර්දේශ මත ලබා දුන් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අවස්ථානුකූලව රාජ්‍ය සේවා කොමිෂන් සභා විසින් ලබා දුන් අනුමැතියින් ප්‍රකාරව නිලධාරීන් 449ක්ද වශයෙන් මුළු නිලධාරීන් 1386ක් මෙම තරඟ විභාගයේ මගින් බඳවා ගන්නා ලදී. ප්‍රශ්නය ආ 1 ලකුණු 100ක් වේ. විභාග නිවේදනයේ 13.2 සඳහන් විභාග පරිපාටිය අනුව විභාගයේ සමත් වීම සඳහා විභාගයේ 1 විෂයක් සඳහා සමත් ලකුණු ප්‍රමාණය 40ක්ද විභාගයේ මුළු ලකුණු ගණනී යටත් පිරිසෙන් 50%ක්වත් ලබා ගත යුතු වේ. රෝමන් 2 එම තොරතුරු මෙම අමාත්‍යාංශයේ සතුව නොමැත. රෝමන් 3 කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය 20/24 ප්‍රතිඵල සහ වෙන් වූ පුරප්පාඩු සංඛ්‍යාව අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් අතුරින් නිලධාරීන් 669 දෙනෙකු කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තෙවන ශ්‍රේණියට බඳවාගෙන ඇත. රෝමන් 4 අංක 18.40 ඇලිරක් 34 හා 20/13 දෙසැම්බර් 11 දිනදී කළමනාකරණ සේවා නිලධාරී සේවයේ සේවා ව්‍යවස්ථාවේ 7 ඡේදයේ පවතින ප්‍රතිපාදන අනුව සීමිත පදනම යටතේ බඳවාගත හැකි නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට බඳවාගෙන අවසන් කර ඇත. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම සීමා කර ඇති අවස්ථාවක ආයතනවල කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධික පුරප්පාඩු ප්‍රමාණයක් පැවතීම තුළ සීමිත පදනමින් බඳවා ගැනීම සිදු කළ නමුත් දිගින් දිගටම එසේ සිදු කිරීම තුළින් 20/28 වර්ෂයේ වන විට ඒකාබද්ධ සේවයට අයත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ වයස අවුරුදු 30ට අඩු කිසිදු නිලධාරියෙකු නොමැතිවන මට්ටමේ විකෘති තත්ත්වයකට පත්වීමේ අවදානමකට සේවයේ ලක්වීමේ හැකියාව පැවතිනි. සේවා ව්‍යවස්ථා විධිවිධාන උල්ලංඝනය කරමින් දිගින් දිගටම සීමිත පදනමින් බඳවා ගැනීමට ප්‍රතිපාදන නොමැති අතර එසේ බඳවා ගැනීම මත සේවා අවශ්‍යතාවද විධිමත්ව සපුරා ගැනීමේ හැකියාවක් නොමැති බව නිරීක්ෂණය වේ. එය මේ සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂන් සභාවක් වශයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව රැඳී සිටින ස්ථාවරයටද පටහැනි වේ. මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව සේවයට විවෘත පදනමින් බඳවා ගැනීමට අදාළ කටයුතු සිදු කරමින් පවතින අතර සේවා ව්‍යවස්ථානුකූලව කළමනාකරණ සේවා නිලධාරී සේවයේ විවෘත සහ සීමිත අනුපාතයේ 70% සහ 30% යන්න සැලකිල්ලටගෙන විධිමත් ආකාරයෙන් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලියට එළඹියොත් පමණක් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ ගුණාත්මක භාවය ප්‍රශස්ත තලයකට ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත. නියමිත ක්‍රමවේදය අනුව තරුණ නිලධාරීන් සඳහා රාජ්‍ය සේවයට ප්‍රවේශ වීමේ අවස්ථාව තුළ රාජ්‍ය සේවයට පැමිණෙන තාක්ෂණයේ නව්‍යතා පිළිබඳව දැනුම ඇති පිරිස් හේතුවෙන් රජයේ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළද යථාර්ථයක් කර ගැනීමට හේතු වනු ඇත. කෙසේ වෙතත් 2024 අගෝස්තු 18 දින පවත්වන ලද සීමිත තරඟ විභාගයේ සමත් නිලධාරීන් තවදුරටත් බඳවා ගන්නා ලෙස දිගින් දිගටම ලැබෙන ඉල්ලීම් සැලකිල්ලට ගෙන විවෘත සීමිත අනුපාතයට හානියක් නොවන පරිදි යම් පිරිසක් පැවති සීමිත තරඟ විභාගයෙන් බඳවා ගැනීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර එය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවට යොමු කර ඇත. පිළිතුර ඇ පැන නොනගී.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය 2024 පැවති තරඟ විභාගයෙන් ලකුණු 116ක් ලබාගත් පිරිස මේ වෙනකොට බඳවාගෙන අවසන් බව අපේ ඇමතිතුමා කිව්වා. ඒ වගේම පූර්වාදර්ශයන්ට 2019 විභාගයේ පූර්වාදර්ශය පදනම් කරගෙන දිගින් දිගටම ලකුණු 100ත් 115ත් අතර ලකුණු ප්‍රමාණයක් ලබාගෙන විභාගයේ සමත් ඉන්න පිරිස සම්බන්ධයෙන් ඉදිරි සැලසුම මොකක්ද කියන එක සම්බන්ධයෙන් මම දැනගන්න කැමති. සැලසුම කිය වුණා අමාත්‍ය මණ්ඩල තීරණ අනුව කොපමණ ප්‍රමාණයක් බඳවා ගන්න බලාපොරොත්තු වෙනවද කියලා දැනගන්න කැමති.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමිය විසින් සඳහන් කළ ආකාරයට ලකුණු 100 සහ 115 අතර ලබාගත් අපේක්ෂකයන් 1800ක පමණ ප්‍රමාණයක් ඉන්නවා. නමුත් මේ වන විට ඔවුන්ට නියමිත ප්‍රමාණය කෝටාව අවසන් වෙලා තියෙන්නේ. නමුත් ඉල්ලීම් අනුව තමයි කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරගෙන තවත් යම් පිරිසකට මේ අවස්ථාව ලබා දෙන්න එකඟ වුණේ. ඒකෙදි විභාගයේ සමත් වූ පමණින්ම මේ සියලු දෙනාටම මේ අවස්ථාව හිමි වෙනවා කියන කාරණය කියන්න පුළුවන් කමක් නැහැ. සමත් වූ පිරිස අතරින් වැඩිම ලකුණු ලබා ගත්ත අය පමණයි තෝරා ගැනීම. නමුත් 116ට අඩු 100 සහ 115 පරාසයේ සිටින 300කට ආසන්න පිරිසක් අලුතින් බඳවා ගැනීම සඳහා මේ වෙන විට එකඟතාව ලැබිලා තියෙනවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ඒ 300කට ආසන්න පිරිසක් බඳවා ගැනීමේදී ගරු අමාත්‍යතුමනි තීරණය වන අවසන් කඩයිම් ලකුණ සහ ඔවුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය වගේම කොයි කාලය තුලද නිශ්චිත කාලය මොකක්ද ඔවුන් බඳවා ගන්නා කාලය සම්බන්ධයෙන් අදහසක් දැනගන්න කැමති.
ගරු කතානායකතුමනි, මීට අදාළ කැබිනට් තීරණයේ සහිතව මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවට යොමු කරලා තියෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව ලද වහාම මේ කණ්ඩායම බඳවා ගන්න පුළුවන්. නිශ්චිත තොරතුරු නැහැ ලකුණු සංඛ්‍යාව කීයද කියලා. නමුත් 115, 114, 113 වශයෙන් අවරෝහණ ක්‍රමයට මේ පුරප්පාඩු සංඛ්‍යාව පිරවෙනතුරු බඳවා ගැනීමේ කටයුතු සිද්ධ වෙනවා.
ගරු සුරංග රත්නායක මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට
ප්‍රශ්නය ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
එකතුමනි එක් ප්‍රශ්න කල් ගන්නවා සති දෙකක්.
දෙවෙනි වටය ප්‍රශ්නාංක 1 ගරු හේෂා විතානගේ අංකුර ආරච්චි මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, හේෂා විතානගේ මන්ත්‍රීතුමා වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් ඇමතිතුමාගෙන් අහනවා.
සභාගත කරනවා කතානායකතුමනි.
ප්‍රශ්නාංක 2 ගරු චමින්ද විජේසිරි මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
කතානායකතුමනි, චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන ඇමතිතුමියගෙන් අහනවා.
ප්‍රසංග 4 ගරු රෝහර බණ්ඩාර මහතා, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමතිතුමාගෙන් අහනවා.
සභාගත කරනවා.
ප්‍රශ්නාංක 8 ගරු වෛද්‍ය පද්මනාදන් සත්‍තිලිංගම් මහතා, රාජ්‍ය පරිපාලන පරත් සභා සහ පරත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංග මහතා වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමතිතුමාගෙන් අහනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට සති දෙකක් කල් ගන්නවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මහතා, ගරු වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා.
Good morning to you, Honorable Speaker, and good morning to all members of this august chamber. I will read my 27(2) in Tamil. பாராளுமன்ற நிலையியல் கட்டளை சட்டம் 27(2)க்கு அமைவாக பொதுமக்கள் பாதுகாப்பு பாராளுமன்ற அலுவல்கள் அமைச்சரிடம் கேட்கப்படுகின்ற வினாக்கள். கௌரவ பொதுமக்கள் பாதுகாப்பு மற்றும் பாராளுமன்ற அலுவல்கள் அமைச்சர் அவர்களே, வடக்கு மாகாணத்தில் புற்றுநோயால் பாதிக்கப்பட்ட நோயாளர்களுக்கான ஒரே ஒரு புற்றுநோய் வைத்தியசாலையாக தெல்லிப்பளை வைத்தியசாலை அமைந்திருக்கிறது. தெல்லிப்பளை வைத்தியசாலையின் ஒரு பகுதியாக புற்றுநோய் பிரிவு இயங்கி வருகிறது. இவ்வைத்தியசாலை மாகாண அமைச்சின் கீழ் வரும் பி பிரிவு ஆதார வைத்தியசாலை ஆகும். இந்த வைத்தியசாலையில் பொருளாளர் ஒருவர் கடமையாற்றுவதில்லை. இந்த வைத்தியசாலை நேரடியாக பிராந்திய வைத்தியசாலை பணிப்பாளர் நாயகம் வைத்தியர் கேதீஸ்வரன் அவர்களின் கீழ் மற்றும் மாகாண சுகாதார சேவை பணிப்பாளர் சமன்பாத்திரன் அவர்களின் கீழும் நிர்வகிக்கப்பட்டு மத்திய அரசினால் நிர்வகிக்கப்படுகிறது. இந்த வைத்தியசாலையிலே புற்றுநோய் பிரிவில் பொறுப்பு வைத்தியராக கடமை புரியும் வைத்தியர் கிருசாந்தி அவர்கள் இந்த வைத்தியசாலையின் புற்றுநோய் பிரிவுக்கான தனிப்பட்ட பண கொடுக்கல் வாங்கல்களை செய்து கொண்ட வங்கி கணக்கிழக்க புத்தகங்கள் 2 பிடிபட்டிருப்பதும் அதை என்னால் இந்த பாராளுமன்றத்துக்கு இன்றைய தினம் சமர்ப்பிக்க முடியும். அது தவிரவும் வைத்தியர் கேதீஸ்வரன் அவர்கள் புற்றுநோய் பிரிவுக்கான மாகாண பொதுச் செயலாளர் அவர்கள் அனுமதியின்றி 30 மில்லியன் பெறுமதியான கட்டட ஒப்பந்தம் ஒன்றை முறையற்ற விதத்தில் மேற்கொண்டிருப்பதும் ஆரம்ப கட்ட விசாரணைகளில் இருந்து தெரிய வந்திருந்தும் இதுவரை சுகாதார அமைச்சினூடாகவும் அதே நேரம் இளஞ்ச ஊழல் ஆணைக்குழுவாலும் 2025 ஆண்டு 6 மாதம் 3 தேதி கிட்டத்தட்ட 1.5 மாதங்கள் கடந்து முறையிட்ட வழக்கு பதிவு செய்யப்பட்ட பின்பும் கிட்டத்தட்ட 1.5 மாதங்களாக எந்த நடவடிக்கையும் மேற்கொள்ளவில்லை. இது இந்த அரசாங்கம் தெற்கில் மட்டும் இளஞ்ச ஊழல் ஆணைக்குழுவை பயன்படுத்தி அரசியல் ரீதியான பழிவாங்கல்களை மேற்கொள்கிறது என்பதற்கு சிறந்த உதாரணமாக பொதுமக்களால் எடுத்துக்கொள்ளப்படக்கூடும். ஆகவே பொதுமக்கள் பாதுகாப்பு மற்றும் பாராளுமன்ற அலுவல்கள் அமைச்சரிடம் பின்வரும் கேள்விகளை கேட்க விரும்புகின்றேன். முதலாவது கேள்வி, இந்த விடயம் தொடர்பாக இளஞ்ச ஊழல் ஆணைக்குழுவில் முறையாக முறைப்பாடு செய்யப்பட்டிருந்தும் 2025 ஆண்டு 6 மாதம் 3 தேதி இன்று வரை சம்பந்தப்பட்ட இரு வைத்தியர்களும் கைது செய்யப்படாமல் உரிய நடவடிக்கை எடுக்கப்படாமல் இருப்பதற்குரிய காரணம் என்ன? இரண்டாவது கேள்வி, 2015 ஆண்டிலிருந்து இன்று வரை சம்பந்தப்பட்ட புற்றுநோய் அலகிற்கு பொதுமக்களால் நன்கொடையாக வழங்கப்பட்ட அரசாங்கத்தின் கணக்கில் வைப்பிலிடப்படாத பணம் எவ்வளவு? இந்த நிதி மோசடி தொடர்பாக இளஞ்ச ஊழல் ஆணைக்குழுவுக்கு ஆராய அதிகாரம் உண்டா? மூன்றாவது, புற்றுநோய் வைத்தியர் கன்சல்டன்ட் கிருசாந்தி அவர்களால் ஆர்டிஎச்எஸ் கேதீஸ்வரன் அனுசரணையுடன் பொதுமக்கள் இருந்து பணம் பெற்றுக் கொள்ளப்பட்டது தங்களுக்கு தெரியுமா? அப்பணம் தனிப்பட்ட வங்கி இலக்கங்களில் இடப்பட்டு வைத்தியசாலையில் இருந்து களவாடப்பட்டதும் தங்களுக்கு தெரியுமா? தெரிந்திருந்தும் ஏன் இன்று வரை நடவடிக்கை எதுவும் எடுக்கவில்லை? நான்காவது கேள்வி, ஒரு வைத்தியசாலையின் கன்சல்டன்ட் ஒருவர் பொதுமக்களிடம் இருந்து நன்கொடையினை வைத்தியசாலை நிர்வாகத்துக்கு தெரியாமலும் அதற்கு பொறுப்பாக இருக்கின்ற ஆர்டிஎச்எஸ் கேதீஸ்வரன் அனுசரணையுடன் மற்றும் பிடிஎச்எஸ்க்கு தெரியாமலும் பெற்றுக்கொண்டு நிதி நடவடிக்கையில் ஈடுபட முடியுமா? ஐந்தாவது கேள்வி, அந்த வைத்தியசாலையில் மாகாண சுகாதார அமைச்சின் செயலாளர் மற்றும் கட்டட ஒப்பந்தக்காரர் இருவருக்கும் இடையே ஒப்பந்தமின்றி தனிப்பட்ட ரீதியில் 30 மில்லியன் பெறுமதியான ஒப்பந்தம் ஒன்றை வைத்தியர் கேதீஸ்வரன் ஆர்டிஎச்எஸ் செய்திருப்பார் என்பது தங்களுக்கு தெரியுமா? செய்திருக்கிறார் என்பது தெரியுமா? அவ்வாறான ஒப்பந்தம் லஞ்ச ஊழல் ஆணைக்குழுவுக்கு முறைப்பாடாக என்னால் வழங்கப்பட்டும் ஏன் இதுவரை எந்த ஒரு நடவடிக்கை எடுக்கப்படவில்லை என்பதை கூற முடியுமா? ஆறாவது கேள்வி, இந்த விடயங்கள் தொடர்பாக மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டங்களிலும் பாராளுமன்றத்திலும் மேலதிகமாக லஞ்ச ஊழல் ஆணைக்குழுவிலும் முறைப்பாடு செய்யப்பட்டு இதுவரை சம்பந்தப்பட்ட வைத்தியர் இருவரும் கைது செய்யப்படாதது ஏன்? ஏழாவது கேள்வி, தங்களுடைய அரசாங்கம் இவ்வாறான திட்டமிட்ட ஊழல்களுக்கு எந்த நடவடிக்கை எடுக்காமலும் விசாரணை மேற்கொள்ளாமலும் இருப்பதற்குரிய காரணம் என்ன? எட்டாவது கேள்வி, இனிமேலாவது இது தொடர்பாக விசாரணைகள் மேற்கொள்ளப்பட்டு சம்பந்தப்பட்ட கணக்கிலக்கம் ஆராயப்பட்டு கட்டட ஒப்பந்தம் ஆராயப்பட்டு அவர்களை கைது செய்து நீதிமன்ற நடவடிக்கைகளுக்கு உட்படுத்த முடியுமா? இன்றையிலேன். நன்றி.
கரு
கதாநாயகத்துமணி, மே பிலிபந்தவ மட்ட தின தேக்க அவசியாய் விசேஷம் மகாஜன ஆரக்ஷாவ அமாத்தியான்சட்ட அதால கொடசட்ட பிலித்துரு தென்ன ஹெக்கியாவ தியனவா அல்லாசா தூஷண விமர்சன கொமிசம சுவாதின கொமிசமாக் ඔබ පොලිසියට පැමිණි ඉදිරිපත් කරලා තියෙනවා නම් ඔ CID එකට ඒ පිළිබඳව විස්තර දුන්නොත් මට ඔව් අල්ලාසා දූෂණ මර්චන කොමිසම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක යටතේ ගැනෙන්නේ නැහැ නමුත් අනිත් කොටසට මම දින දෙකක් ඇතුළත ඔබට පිළිතුරු සපයන්න
ගරු මන්ත්‍රීතුමා
ඊතර ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද
මේකට පිළිතුරු ලබා දෙනවට ඊට පස්සේ මේකට අදාළව ප්‍රශ්නේ පැනනගේ
අදාළ ප්‍රශ්නයක් තමයි අහන්න
ප්‍රශ්නේ පිළිතුරු ඔබ ගරු අමාත්‍යතුමා දිනිල්ලුවා නේද ඒකෙන් පස්සේ අපි ගරු මන්ත්‍රීතුමා
දෙමු
අමාත්‍යංශ නිවේදන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා
ගරු කතානායකතුමනි ජාත්‍යන්තර තරුණ දිනයට අදාළව පාර්ලිමේන්තුවේ සිදු කරන ලබන විශේෂ ප්‍රකාශය අගෝස්තු 12 වන දිනට යෙදුණු 25 වන ජාත්‍යන්තර තරුණ දිනය රජයක් විදියට සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විදියට අපි ඉතාමත් සුවිශේෂී ආකාරයට ජාතික තරුණ සම්මේලනය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන සංකීර්ණයේදී අති උත්කර්ෂවත් විදියට පැවැත්තුවා. මෙවර ජාත්‍යන්තර තරුණ දිනයේ තේමාව වුණේ Local Youth Actions for the Sustainable Development Goals and Beyond කියන තේමාව තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙනුවෙන් දේශීය තරුණ දායකත්වය. මේ තේමාව රජයක් විදියට අපිට තරුණ පරම්පරාව පිළිබඳව ඇති දැක්ම හොඳින් සමපාත වෙනවා. රජයක් විදියට අපි දැඩි ලෙස විශ්වාස කරනවා පොහොසත් රටක් කරා අපේ රට ගෙන යන ගමනේ
වර්තමාන නියෝජිතව තරුණ පරම්පරාව යුතුයි කියලා. ඔවුන් එහි පෙරගමන් කරුව පමණක් නෙවෙයි ප්‍රමුඛතම ප්‍රතිලාභීන් විය යුතු බවටද අපි විශ්වාස කරනවා. එක්සත් ජාතීන් විසින් 2030 ඉලක්ක කර ගනිමින් 2015 හඳින්වා දුන් තිරසාර සංවර්ධන ඉලක්ක 17 අවසාන අරමුණු තමයි මානව වර්ගයාගේ ජීවිත වඩාත් යහපත් කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම. අපේ තරුණ ප්‍රඥප්තිය ගත්තට පස්සේ විශේෂයෙන්ම Y7 සංකල්පය ගත්තට පස්සේ ඒකේ අරමුණත් උසස් ජීවන පැවැත්මක් සහිත පරිසරය තමන්ගේ ජීවිතයේ කොටසක් කරගත් වඩා දියුණු තරුණයෙක් තරුණියක් ගොඩනැගීම. වඩාත් පැහැදිලිව කියනවා නම් අපේ අරමුණ තමයි තරුණ පරම්පරාවට අනාගතයක් ගොඩනගනවා වගේම අනාගතයට ගැලපෙන තරුණ පරම්පරාවක් නිර්මාණය කිරීම. ලෝකයේ වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා. රටක තරුණ පරම්පරාව කියන්නේ ඒ රටේ අතීතයේ වර්තමානයේ සහ අනාගතයේ කැඩපත. අපිට දැන් අතීතය වෙනස් කරන්න බැහැ. අපේ තරුණ පරම්පරාවට එහි බොහෝ තැන් අහිමි කරලා තිබුණා. විශේෂයෙන්ම තරුණයන්ට රැකියා අවස්ථා, දේශපාලනයට එන්න තියෙන අවස්ථාව, නායකත්වයට ඇති අවස්ථාව මේකේ අහුරලා තිබ්බා. විශේෂයෙන්ම පැරණි දේශපාලන සංස්කෘතිය විසින් අපි දැන් ඒ හිස්තැන පුරවනවා වගේම ඉදිරියේදී ලෝකයේ සමග එක්ව ඉදිරියට යන ඒ පරම්පරාව අනාගතයේ පුරෝකථනය කළ හැකි දැනුමින් ආකල්පයන්ගෙන් පිරුණු නව තරුණ පරම්පරාවක් ගොඩනැගීමේ අත්හල නොහැකි වගකීම ඉටු කිරීමේ අභියෝගය ජයගන්න අපි මේ වෙන විටත් ශක්තිමත් අඩිතාලමක් ගොඩනගමින් ඉන්නවා. පොහොසත් රටක ලස්සන ජීවිතයේ අයිති සහ එහි වර්තමාන නියම වන්නේ විචිත්‍ර විවිධාකාර සීමා විරහිතව සිහින දකින තරුණ ඔබ. මේ ගොඩනැගෙන පොහොසත් රටේ ඊළඟ නායකත්වය කියන්නේ තරුණ ඔබ. ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම අපි නිර්මාණය කරමින් ඉන්නවා. මෙරට වගේම විදේශගතවත් ඉන්න අපේ නිර්මාණශීලී ජව සම්පන්න දැනුමින් ආකල්පයෙන් පොහොසත් තරුණ තරුණියන්ට මේ අවස්ථාව අපි ලබා දෙනවා. පොහොසත් රටක් වෙනුවෙන් ඔබේ තැන සලකුණු කරන්නට පෙරමුණ ගන්න අපි ඔබට විවෘතව ආරාධනාවක් කරනවා. ඔබට ජය.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භදී පනත් කෙටුම්පත් අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නැමැති පනත් කැටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්නවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පිහිටවීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම පිණිස වූ පනත් කැටුම් පතකි.
දීර්ඝවර කිවීම කවදාද? අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන නැමැති පනත් කැටුම් පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
19 වන අධිකාරිය වූ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම් පතකි.
දිනවර කිවීම කවදාද? ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සිට 3 දක්වා සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කැටුම් පත දිනවර කිවීම. ගරු මන්ත්‍රීතුමා,
කථානායකතුමානි, කනගාටුයි. මට 27-2 දෙන්න තිබ්බා. නමුත් මට දෙකට අස්සම් කළා දෙන්න තිබ්බ උසාවියේ. මට ඒ 27-2 මේක පටන් ගන්න ඉස්සල ගන්න පුළුවන්ද? අඩුගානික ටේබල් කළා. ඒකට ඇමතුමාගේ උත්තරය ලැබෙන්න පුළුවන්. ඒක ලොකු දෙයක්.
ප්‍රධාන කටයුතු ගරු මන්ත්‍රීතුමා
පටන් ගත්තේ නෑ නේ. ඇමතුමාගේ බෑගුත් වෙලා තියෙනවා, ඉතුරුලා තියෙනවා.
පාර්ලිමේන්තුව එක ආපස්සට ගියොත් ගරු මන්ත්‍රීතුමා ගැටු සහගත තත්ත්වයක් එනවා.
වෙන්නේ අද තිමයි ටේබල් කරන්න.
ඊළඟ දිනේට ගත්තන හරි ගරු මන්ත්‍රීතුමා. ඊළඟ